ඔඩ පලිස් කතානායකවරයාගේ නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2017 ඔක්තෝබර් 3 වැනි දින මා විසින් මෝටර වාහන සංශෝධන සහ ශ්‍රී ලංකා තිරිසර සංවර්ධනයන්ජි පරන්කිට පංගල සහතික සටන්කන බව දැනුම් දීමට කැමැත්තෙමි. දෙවැනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධනයන්ති පනත් කිරීම පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ වෙතදී ඉදිරිපත් කරන පෙත්සම ප්‍රතිපත්තක් මොහොත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන 3 ගරු මන්ත්‍රීවරණ 2017 සැප්තැම්බර් මාසයේ 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කරන ලද පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන නැමැති පනත් කිරීම පොත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාවජ්‍ය සමාජ මතයක් නිරාමයෙන් පවතින බවට මුද්‍රිත හා විදුත් ජනමාධ්‍යවල පසුගිය දින උපරව වාර්තාවලින් පැහැදිලි විය. එකී ඇතැම් මාධ්‍ය වාර්තාවල විවිධ වූ දෝෂ දර්ශනන් වාර්ත වූ බැවින් ඒ පිළිබඳ සැබෑ තත්ත්වය පැහැදිලි කිරීම මෙම සභාවේ භාරකවල ලෙස මාගේ වගකීම බව මම විශ්වාස කරමි. පූර්ණ පාර්ලිමේන්තු කාර්ක සභාවේදී එකී පනත් පතන් එකී පනත් කෙටුම් පතට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත වූ සංශෝධන පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් එදිනම අපරභාග 12:30 පැවති පාර්ලිමේන්තු කටිපින්ද කාර්ක සභාවේදී පක්ෂ නායකයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරු ඊට අනුෂංගික සංශෝධන කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වශයෙන්ම අවසන් කිරීමට සැලකිය යුතු කාල සීමා ගත වූ බවත් ඊට වේලාව පස්වරු 7:45 පමණ වූ බව සඳහන් කිරීම. කරුණු මේසෙන් කිසි වූ ආකාරයෙන් පාර්ලිමේන්තු රැස්වීම පවත්ව ලැබූ කාල සීමාව අනවශ්‍ය ලෙස දීර්ඝ කිරීමක් සිදු නොව බවත් අදාළ සංශෝධන සියල්ල යථාපද්දී පාර්ලිමේන්තුවට ලැබුණු විගසම පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන නැමැති පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට ගත කරන ලද බවත් දැනුන කැමැත්තෙමි. තවද මාධ්‍යකරණයේදී මීට වඩා විධිමත් ලෙස නිරවද්‍ය කරුණු සොයා බලා වාර්තා කිරීම පළ කිරීමට අවශ්‍ය කටයුතු කිරීම යෝග බවද අවධානය කිරීමට කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි ලේකාංශය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩේ 20 වැනි කොටස, 3 වැනි කාණ්ඩේ 7 වැනි කොටස, 8 වැනි කාණ්ඩේ 3 වැනි කොටස, 9 වැනි කාණ්ඩේ 7 වැනි කොටස සහ 2016 මුදල් වර්ෂය සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩේ 1 වැනි කොටස සහ 3 වැනි කාණ්ඩයේ 1 වැනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා Honorable Leader of the House.
මම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරා.
ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු ප්‍රවාහන හා සිවල් ගුණන් සේවා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 203 වැනි අධිකාරිය වූ මෝටර වාහන පනතේ 5 වන වගන්තියේ 2 වන උපවගන්තිය සහ 19 වන වගන්තිය සමග කිවි යුතු එකී පන්තියේ 230 වන 7 වන වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සාධන ලදුව 2017 සැප්තැම්බර් 22 දිනැති අංක 2037 ඇලිරක් 23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත 2017 සැප්තැම්බර් මාස 8 වැනි දිනැති 2035 ඇලිරක් 51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ප්‍රවාහන හා සංවේදන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, සුරාබදු ආඥාපනතේ 52 අධිකාරී වූ 12-14 සහ 22 වගන්ති සමග කියවිය යුතු 32 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 ජූලි 28 වැනි දිනැති අංක 2029 52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය, අංක 996 දරන සුරාබදු නිවේදනය, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම නිවේදනය සහ වාර්තා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2015 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා සෞඛ්‍ය හා මානව සුභසාධනයේ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඇබිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බන්ධනාගාර ප්‍රසංස්කරණ පුරවෘත්ති පාර නැවත පදිංචි කිරීමේ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා.
කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව හා වාර්ෂික ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රතිසන්දාන හා උතුරු හා නැගෙනහිර නැවත ගොඩනැගීමේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ශුචී කාරක සභා වාර්තා පිළිගැන්වීම අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කළමනාකාර පිරිඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා විසින් ගරු නිහල් ගලපත්ති මැතිතුමා ඉදිරිපත් කිරීම.
කතානායකතුමනි අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කළමනාකාර පිරිඳ අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තියමු කරන ලද මහනගර සභා සංශෝධන පනත් කිටුම්පත නගර සභා සංශෝධන පනත් කිටුම්පත සහ ප්‍රාදේශ සභා සංශෝධන පනත් කිටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. පෙස්සම් පිළිගැනීම ගරු දයා ගමගේ මැතිතුමා, ගරු නිරෝෂන් පෙරා මැතිතුමා,
ගරු කතානායකතුමනි වෙන්නප්පුව වැවපාර සිසිල යන ලිපිනයෙහි පදිංචි SP වීරකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු රංජිත් අලුවිහාරේ මැතිතුමා,
ගරු කතානායකතුමනි ඉමිස අවුඩංගාව අංක 35C ධර්ම ස්ථානයේ පදිංචි BAL ලක්මාල් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පල්ලියද්ද හැවෙන තැන්න යන ලිපිනයෙහි පදිංචි EMR සරත් ඒකනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මාතලේ මල්වත්ත පාර අංක 18B ධර්ම ස්ථානයේ සේවාමුක්ත බට සංගමේ සභාපති ජයන්තද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, රත්තොට දංකන්ද වෙරළුගස් තැන්න අංක 30 ධර්ම ස්ථානයේ පදිංචි අචලා ශිරෝමණී තල්පාවිල මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, මාතරේ වෙළංගහවත්ත උඩතැන්න මඩකුඹුර යන ලිපිනයෙහි පදිංචි UG අබේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පල්ලෙපොළ මානින්ගමේ පාසල් පාර අංක 383 ඇලයිරක් ඒ ධර්ම ස්ථානයේ පදිංචි WPG රත්නකාන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්න.
ගරු බුද්ධික පතිර්ණ මැතිතුමා,
ගරු කතානායකතුමනි දෙවිනුවර තල්පාවිල පාර අංක 180 ධර්ම ස්ථානයේ පදිංචි NH තනෝජ් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මිරිස්ස ගාලුපාර අංක 91 ධර්ම ස්ථානයේ පදිංචි RPS ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වැලිගම කොක්මාදුව සුභසිංහ ස්ටෝර් සේවය කරන SG පුෂ්පකුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මීගමුව දකුණ පිටිපන අංක 970 ධර්ම ස්ථානයේ පදිංචි ලක්සිරි ඔසුරිසි ආයතනයේ සේවය කරන WD සුසිල් ප්‍රසන්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් 4ක් පිළිගන්නවා.
ස්තුතියි. ගරු නාරක ප්‍රසාද් කොළොන්නේ මැතිතුමා,
ගරු කතානායකතුමනි පොළොන්නරුව කාලිංගැල විජේරාජපුර අංක 82 28 ධර්ම ලිපිනයේ පදිංචි HM කිරිබණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා,
ගරු කතානායකතුමනි අවිස්සාවේල්ල යාහල්ලවත්ත 10 පටුමග අංක 3 ධර්ම ස්ථානයේ පදිංචි AD දයාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ජායල නිවන්දම අංක 27A 1 ධර්ම ස්ථානයේ පදිංචි APNJ ඇලෙක්සැන්ඩර් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වැල්මිල්ල කිඳෙල්පිටිය ගඟබඩපාර අංක 172 B ධර්ම ස්ථානයේ පදිංචි B සුමනාවතී පෙරේරා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, මිනුවන්ගැටේ වල්පාලු අංක 374 ධර්ම ස්ථානයේ පදිංචි PA වනසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මාතලේ උඩුපිහිල්ල මීගස් තැන්න පාර අංක 170 1 B ධර්ම ස්ථානයේ පදිංචි PAG විජේබණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වේයන්ගොඩ වටද්දර අංක 188 4 ධර්ම ස්ථානයේ පදිංචි සාගර හේවාග මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, තිස්ස මහාරාමය දෙබරවැව විදාරුණ යන ලිපිනෙහි පදිංචි විධානගමගේ සුමතිපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නොමි.
බොහොම ස්තුතියි. මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පැතිරෙන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමාගෙන් ඇසීමට.
මම අහනවා කතානායක.
ගරු කතානායකතුමනි සති දෙකක් කල්ලිල.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ස්වදේශ කටයුතු මැතිතුමාගෙන් ඇසීමට. No, not come. ගරු ඩල සලහ පෙරුම් මැතිම ඉඩම් සහ පාලිමේන්තු ප්‍රතිකංස්කන් ඇමැතිතුමාගේ ඇසීමට
මම අහනවා කතානායකතුමනි. ගරු කතානායකතුමනි, ආ එක නෛතික අයිතිය නොමැතිව මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල මේ දක්වා පදිංචිව සිටින හෝ වගා කරමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 8,123ක් පමණ වෙනවා. ආ දෙක එම ඒක මං සභාගත කරන්න
හොඳමයි.
ආ තුන ඔප්පු හෝ බලපත්‍ර ලබා දීමට පීවරගෙන තිබේද කියන අහනවා. මෙම පුජ්‍යලයන්ගෙන් 5,977 දෙනෙකුට පමණ සඳහා නීතියානුකූල ලේඛනයක් නිකුත් කළ හැකි අතර ඔවුන් වෙත ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍රයක් හෝ රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීර්ඝකාලීන බදුකරයක් ලබා දීම සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2008-04 චක්‍රලේඛයේ විධිවිධාන පරිදි ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. ආ හතර ඒකත් සභාගත කරනවා.
අර 8,123 කියලා කිව්වේ අද කවදටද?
මේ දක්වා නෛතික දිනේ කොහොමදත් මේ වෙනකොට 8,123කට දීලා තියෙනවා. තවදුරටත් 5,000 ගානකට දෙන්න පුළුවන්. පහ 2014 හා 2015 වර්ෂයන්ගේ මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සඳහා බෙදා දී ඇති ඔප්පු හා බලපත්‍ර සංඛ්‍යාව 5ට සඳහන් පරිදි වේ. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍ර සංඛ්‍යාව 2014 568යි 2015 4,474යි. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ දීමනාපත්‍ර සංඛ්‍යාව 2014 439යි 2015 466යි. දීර්ඝකාලීන බදු බලපත්‍ර සංඛ්‍යාව 2014 813යි 2015 934යි. සුනාමි දීමනාපත්‍ර සංඛ්‍යාව 2014 813යි 2015 934යි. සමාවෙන් සුනාමි දීමනාපත්‍ර සංඛ්‍යාව 2014 166යි 2015 68යි. වාර්ෂික බදු බලපත්‍ර සංඛ්‍යාව 2014 නෑ 2015 11යි. ඒ අනුව එකතුව තියෙනවා 2014 1,986කුත් 2015 5,953කුත්. ඊළඟට 6 ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව වෙන්වෙන් වශයෙන් ඒක සභාගත කරොත් හොඳයි නේද? හරි. ඒක සභාගත.
කතානායකතුමනි.
හොඳයි. අහන්න ගරු මන්ත්‍රීතුමනි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ඔව්.
දැන් ගරු ඇමතුමනි මේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17 කොට්ටාස 6ක් තියෙනවා. අලුතෙන් කිසිදු ආකාරයක බිම් අඟලක් ජනතාවට ලබා දිය නොහැකි. හැබැයි කොටස් 5ක් තියෙනවා රජයේ ඉඩම් බහුල වශයෙන් තිබෙන. මේ පසුබිම යටතේ ප්‍රධාන ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මාතර නගරයේ පවා තියෙන නිවාස යෝජනා ක්‍රම හාමුගෙවත්ත බැද්දගම මාතොටගම වගේ නිවාස යෝජනා ක්‍රම තියෙනවා. මේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමාල මගෙත් එක්ක එංගවෙනවා ඇති. මේ ඇමතුමනි මේ අවුරුදු 8කට 10කට වඩා අඛණ්ඩව අවුරුදු 18ක් සමහර ඒවා අඛණ්ඩව පදිංචිලා ඉන්නවා. නමුත් මොවුන්ට නිශ්චිත බලපත්‍රයක් මේ මොහොත දක්වා ලැබිලා නැහැ. හැබැයි දැන් කියනවා ඒ ඉඩමේ තක්සේරු වටිනාකම ගෙවල ගන්න කියලා. දැන් මේ ඉතාම අහිංසක මාතර මැතුන කොට්ටාස තුල ජීවත් වෙන ඉතාම අර පහළම ආදායම් සීමාවේ ජනතාවක් ඉන්නේ මේ
ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භුක්ති විඳපුවාට තමයි සල්ලි ගෙවන්නේ.
කෙසේ වෙතත් දැන් මේ පදිංචිලා ඉන්න නිවාස අධිකාරි සතු දේවලුත් තියෙනවා. නමුත් දැන් මම ඔබතුමගෙන් ඉල්ලීමක් කරන්නේ මේ වත්මන් තක්සේරුවට ගෙවලා දැන් මේ අවුරුදු 18කට 20කට ඉස්සලා පදිංචි වෙච්ච අයට අද තක්සේරුවට ගෙවලා මාතර නගරේ ඉතාම දුෂ්කර කටයුත්තක් ඒක. එනිසා මේ වෙනුවෙන් විශේෂ වූ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අඩුගානේ තක්සේරුව ඔවුන් පදිංචි වෙච්ච වර්ෂයට අදාළව කියනව නම් ඒකේ ගරු කතානායකතුමනි යුක්තිසහගත භාවයක් තියෙනවා.
වාස අධිකාරී සතු. ඔව්.
මේ යෝජනා ක්‍රම කීපයක් ගැන කිව්වේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය මම ඉල්ලන්නේ.
දැන් ඇමතුමනි ඔබතුමා කියන ප්‍රශ්නේ මම හොඳින් දන්නවා. මං ඊයේ පෙරේදා දෙනියාය මොරවක කොටපල ආදී ප්‍රදේශවල 2000ක් විතර ඒ දවස් දෙකට ඔය ඔප්පුලාබීන් ඔප්පු බලාපොරොත්තු වෙන අය මුණ ගැහුණා. අපි විශේෂයෙන්ම ඒ ප්‍රදේශ කීපේ නොවැම්බර් මාසේ 3 වෙනිදා වෙනකොට කඩිනම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන ජනතාව දැනුවත් කරා. ඒ ගෙවන්න තියෙන මිල ගණන් පවා ජනතාව දැනුවත් කරා. දැන් විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් වලට ගෙවන්න තියෙන මිල පිළිබඳව ඒ ජනතාව බොහොම ප්‍රසාදයේ පළ කරා. බොහොම සුළු මුදලක් තියෙන අවුරුදු 40 30 20 භුක්ති විඳපු අයට තමයි ඔප්පුව දෙන්නේ. සින්නක්කර ඔප්පුවක් දෙන්නේ. ඒ වගේම රජයේ ඉඩම් වලටත් මේ දවස්වල අපි කඩිනම් කරන්න කටයුතු කරගෙන යනවා. ඒකටත් ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් ඔක්කොමත් සම්බන්ධ කරගෙන පළාත් ඉඩම් කොමසාරිස්වරුත් එක්ක අපි දැන් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා හැමතැනම කඩිනම් කරන්න. ඒවට එහෙම අය කිරීමක් නැහැ. ඔය නිවාස අධිකාරී ඒව පිළිබඳව තමයි මම හිතන්නේ පොඩි අය කිරීමක් ගැන තියෙන ප්‍රශ්නය.
ඒ කිරීම කියන එක මගේ පළවෙනි ප්‍රශ්නේ කරු හැමතුමා. දෙවෙනි එක වෙන්නේ
ඉඩම් වල 2001 ඇතුල් වෙච්ච එක්කෙනාට 2001 තක්සේරුව තමයි බලන්නේ. අනිත් එක මුඩු ඉඩමක් හරියට තමයි තක්සේරු කරන්නේ. සංවර්ධනය කරපු නැති ඉඩමක් හරියට සලකලා.
වෙන නිසා කරු හැමතුමා මේක කැබිනට් මණ්ඩලේ සාකච්ඡා කළා. අවසානාත්මක වශයෙන් නිවාස අධිකාරිය නිවාස අමාත්‍යාංශයට දෙන්නේ පොදු තීරණයකට එන්න. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ එන්නේ දැන් ඔබතුමා කියන විදියට තියෙනවා. දැන් මාසිකව ගෙවීමක් යටතේ බලපත්‍රයක් නැතුව ඉන්න අය ඉන්නවා. දැන් උදාහරණයක් මාතර දැන් නූපේ වෙලා ගත්තොත් ජනප්‍රියම සුජාතා රාහුල සීමාවේ තියෙනවා. හැබැයි ඒ ජනප්‍රිය පාසලට දරුවෙක් ඇතුළු වෙන්න විදියක් නැහැ. මොකද නීත්‍යානුකූලව පෙන්වන්න පුළුවන් හිමිකමක් නැතුව. ඒක ඉතාම අසාධාරණ තත්ත්වයක්.
දරු කතානායකතුමනි අපේ රජයේ ඉතාම හොඳින් තේරුම්ගෙන තිබෙන කාරණයක්. ළඟදීම අපි පාර්ලිමේන්තුවට පනතක් ගේනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සින්නක්කර අයිතිය සහිත ඔප්පු දෙන ජාතික වැඩපිළිවෙල පිළිබඳව විශේෂයෙන්ම දැන් තියෙන කොන්දේසි ලිහිල් කරලා පූර්ණ නිදහසක් ඉඩම් හිමියට දෙන විදිය පනතකුත් ගේනවා. මම හිතනවා ඔබතුමා සතුටු වේ ඒක ක්‍රියාත්මක කරනකොට.
හොඳයි. බොමිතුදී හරි. බොමිතුදී ගරු මන්ත්‍රීතුමනි රයිට් ඊළඟට බන්දුල ගුණවර්ධන ගරු මැතිතුමා ගරු ජීවර ජල සම්පත් සංගධන මැතිතුමා ඇසීමට.
ජීවර ජල සම්පත්
ගරු කතානායකතුමනි බන්දුල ගුණවර්ධන මැතිතුමා අහන ලද ප්‍රශ්නය 2016 අයවැයෙහි අංක 145 යෝජනා අනුව ධීවර ප්‍රජාවගේ සුරක්ෂිතභාවය අරමුණු කර ගනිමින් මුහුදේදී සිදුවන අනතුරු සඳහා රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කරනු ලැබුවේද? ඕගරු ඇමතුමනි අයවැලියකනේ මේ වර්තමාන රජයේ පොරොන්දු වුණු ආකාරයටම ඒ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. අද දිනේ වෙන විටත් ක්‍රියාත්මක වෙනවා. එහි දෙවැනි උත්තරය මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මගින් මේ දක්වා ප්‍රතිපූර්ණය කළ සංඛ්‍යාව 13කි. 4 ශ්‍රී ලංකා පුරා ව්‍යාප්ත වී සිටින 190,000කට අධික සියලුම සක්‍රීය ධීවර කාර්මිකයන් මෙන්ම අර්ධකාලීන ධීවර කාර්මිකයන්ද මෙම රක්ෂණ යෝජනා ක්‍රමය අනුව ජීවිතාරක්ෂණ ආවරණය ලබන බැවින් ජීවිත රක්ෂණ ආවරණය ලද ධීවරයන්ගෙන් නම් ලයිස්තුවක් ඉදිරිපත් කිරීම අසීරු වේ. ආ පැනනුනගේ
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, මේ ධීවර රක්ෂණ ආවරණය ලබා දෙන්නේ කවර ආයතන විසින්ද?
ගරු මෙම රක්ෂණ යෝජනා ජාතික රක්ෂණ භාර අරමුදල මණ්ඩලය මගින් මෙම රක්ෂණ ආවරණය ලබා දෙනවා. 4 රක්ෂණ වාරිකයක් අය නොකරේ.
වාරිකයක් අය නොකර ඒ ජීවිත රක්ෂණ කවර සංඛ්‍යාවකට ධීවරයෝ දෙනවද කියන එක පිළිබඳ නන් ලයිස්තුවක් දැන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපිට ගන්න පුළුවන්. ඔබතුමා ලබන වාරයේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මෙහෙමයි ගරු ඇමතුමනි, අපි සියලුම ධීවර කර්මාන්තයේ දෙන ප්‍රමාණය 190,000 කියලා දැනට අපිට වාර්තාවල තියෙනවා. ඊට අතිරේක වශයෙන් අර්ධ වශයෙන් ධීවර කර්මාන්තයේ දෙන අය ඉන්න. දැන් වැව්වල ඔය ජලාශවල ගිහිල්ලා සමහරලාට සතියකට දවසකට ගිහිල්ලා එන ධීවරයන් ඉන්නවා. ඒගොල්ලන්ගේ ලයිස්තුව නැහැ. අපි මේ ලයිස්තුවක් සකස් කරලා දෙන්න ඔබතුමා ඉල්ලීමක් කරනවා නම් සැලකිය යුතු කාලයක් යයි. ඒ වගේම ඒක ගේන්න වාහනයකුත් ඕන වේ මම හිතන්නේ. මේ ලක්ෂ ගානක ලයිස්තුව අපි අරගෙන එන්න.
හොඳයි, බොහොම ස්තුතියි. හොඳයි ගරු චමින්ද විජේසිරි මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය සංගධන මැතිතුමා.
නානගරු කතානායකතුමනි, හොඳයි.
නැයි චමින්ද විජේසිරි මැතිතුමා රාජ්‍ය ව්‍යවසාය ප්‍රශ්න දෙක ඇහුවා ගරු මහත්මයා. ප්‍රශ්න දෙක
මේක මේක වාර්තා වෙන්න ඕන නිසා ගරු කතානායකතුමනි සියලුම මේ 190,000ක් වෙන ස්ථිරව දීවර කර්මාන්තයේ දෙන අය සහ අර්ධ වශයෙන් දීවර කර්මාන්තයේ දෙන සියලුම දෙනා මේ රක්ෂණයට ආවරණය වෙනවා රජයේ වාර්ගික මුදල ගෙවලා තියෙනවා.
හොඳයි.
ලක්ෂ 10යි. ලක්ෂ 10යි.
හොඳයි හොඳයි.
දැනට 13 දෙනෙකුට මේ වන විට ගෙවලා තියෙනවා. තව ගෙවන්න ප්‍රමාණයක් තියෙනවා. ඉදිරි කාලයක අපි ගෙවන්න.
දැන් බොහොම ස්තුතියි කරු චමින්ද විජේසිරි මැතිතුමා රාජ ව්‍යවසාය සංවර්ධන මැතිතුමා ඇසීමට.
අනගතා නැගතුමා.
රාජ ව්‍යවසාය සංවර්ධන මැතිතුමා. ගරු ප්‍රධාන සංවිධායකතුමා.
සතියක් කල් ඉන්නවා කතා නැගතුමා.
ගරු හේෂාන් විතානගේ මැතිතුමා ගරු කර්මාන්ත වාණිජ කටයුතු මැතිතුමාගේ ඇසීමට.
ගරු කතා නැගතුනි මම අහන ප්‍රශ්න. පළවෙනි එක සතියක් අල්ලිල්ලනවා කණහෙරත්ගේ
ගරු වාසුදේව නානායක්කර මැතිතුමා ගරු ඇවිලි කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට
මම අසමි.
ඇවිලි කර්මාන්ත මැතිතුමා වෙනුවෙන් මේ පිළිතුර සපයන්න.
තුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. නෝරේලි දිස්ත්‍රික්කයේ අපිට බෝර බෙදලා තියෙන්නේ. ඔබතුමා නෝරේලි දිස්ත්‍රික්කයේ නියෝජනය නොකරන නිසා ඒ වතුරු ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි වෙයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේක මේ
ඔබතුමාට අවශ්‍ය නම් මේ පිළිතුරක් දෙන්න පුළුවන් නැත්නම් කල් ගන්න පුළුවන්.
පිළිතුරේ කියන්න පිළිතුර කියන්න. නමුත් ඒකෙන් මේ ප්‍රශ්නේ බේරෙන ගන්න බැරි වෙයි කියන්න.
ඒ වගේ ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් නේ ගායමතුමාට
නේ. හොඳයි. අද නියෝජ්‍ය ඇමතුමත් නැහැ ඒකයි. ඔබතුමා අහපු ආ එක ඌව නුවරඑළිය මහනුවර කෑගල්ල කළුතර රත්නපුරය ගාල්ල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශ 8ක් ඇතුළත් ඊළඟට අහලා තිනවා පෝරසානාධාරයේ සඳහා අස්තමේන්තු කර තිබේද කියලා හෙක්ටයාර් 1 සහ 1ට අඩු කුඩාතේ ඉඩම් හිමියන් වෙත පෝරසානාධාරය ලබා දීමට අවශ්‍ය කරන මුදල අස්තමේන්තු කර ඇත. 3 2015 වර්ෂයේදී විවෘත වෙළඳපොළ තුලින් රජයේ සහනාධාරයේ සහිත පොහොර ලබා දීම සිදුවිය. එබැවින් එම කාල සීමාව තුළ වගාකරුවන් වෙළඳපොළෙන් පොහොර මිලදීගත් බැවින් පොහොර සහනාධාරය සඳහා වැය කර ඇති මුදල ගණනය කිරීම අපහසු වන අතර එවැනි ගණනය කිරීමක් වැවිලි කර්මාන්ත මාත්‍යාංශය මගින් සිදුවී නොමැති අතර පොහොර ලේකම් කාර්යාලයේද එම දත්ත නොමැති බව දන්වා ඇත. වර්තමාන පොහොර සානාධාර ක්‍රමය 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ අතර 2016 වර්ෂයේ සඳහා රජයේ විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 1273.997 ආ එක පොහොර සානාධාරයේ ලබා දී ඇති කුඩා තේවතු හිමියන් සංඛ්‍යාව 58937යි. පොහොර සහනාධාරයේ මෙතෙක් ලබා දී නොමැති සංඛ්‍යාව 38,667ක් වේ. 2017 වර්ෂයේදී තේ පොහොර සහනාධාරය ලැබීමට සුදුසුකම් ඇති කුඩා තේවතු හිමියන් සංඛ්‍යාව 367,000යි. ආ 3 2015 වර්ෂයේදී විවෘත වෙළඳපොළ තුලින් රජයේ සහනාධාරයේ සහිත පොහොර ලබා දීම සිදුවිය. එබැවින් එම කාල සීමාව තුළ වගාකරුවන් වෙළඳපොළෙන් පොහොර මිලදීගත් බැවින් පොහොර සහනාධාරයේ ලැබූ සහනාධාරලාභීන් සංඛ්‍යාව ගණනය කිරීම අපහසු වන අතර එවැනි ගණනය කිරීමක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මගින් සිදුවී නොමැති අතර පොහොර ලේකම් කාර්යාලයේද එම දත්ත නොමැති බව දන්වා ඇත. 2016 වර්ෂයේදී කුඩා තේවතු හිමියන් 207,895 දෙනෙකු සඳහා පොහොර සහනාධාරයේ ගෙවා ඇත. ඈ අදාළ නොවේ.
ප්‍රශ්න තියෙන ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් නම් මම විමසන්නේ මේ පොහොර සානාධාරයේ විවෘත වෙළඳපොළෙන් පොහොර මිලදී අරගෙන මේ තේ කට්ටිකරුවන් විසින් තමන්ගේ පොහොර යොදවා ගැනීම නිසා රජය විසින් දෙන ලද සානාධාරයක ප්‍රශ්නයක් මතු නොවේ කියන කාරණේ තේරුම ඒ වර්ෂවල රජය පොහොර සානාධාරය නොදුන් බව නේද?
නෑ රජය පොහොර සහනාධාරයේ ජනතාවට ලබා දුන්නා. ජනතාව ඒ සහනාධාරයේ සහිතව තමයි මිලට ගත්තේ. රජය විසින් අදාළ සමාගම් වලට ඒ සහනාධාර මුදල ගෙවලා තියෙනවා.
ගම් වලින් මගේ දෙවනි ප්‍රශ්නය.
තේවතු හිමියන්ට ලබා දුන්නේ.
උඩා තේවතු හිමියන් පොහොර මිලදී ගැනීමේදී වෙළඳපොලේ මිල ගණන් අනුව තමයි ගත්තේ. එහෙම නැතුව වෙළඳපොලට සහනාධාර මිලක් එකතු කරලා තිබුණේ නැහැ. ඔබතුමා දන්නවා පොහොර වල මිල එදා වෙළඳපොලේ තිබුණේ යම් මිලකට දෙයි මිලට ගත්තේ. ඊට පස්සේ මොකද්ද සහනාධාරයක්ද?
ගරු ඇමතිතුමා.
අම කතානායකතුමනි රජයේ විසින් දීපු සහනාධාර මිලට තමයි වෙළඳපොලෙන් මිලට ගත්තේ. ඒ සහනාධාරයේ මිල රජයේ විසින් සපයලා තියෙන සමාගම් වලට.
එහෙම නැක ප්‍රශ්නේ යොමු කරන්න පස්සේ පැහැදිලි කරන්න.
අපි වැඩිදුර පැහැදිලි කිරීමක් යොමු කරන්න.
හොඳයි.
දීමෙන් පසුව ඒ කම්පැනි විසින් ඒ පොහොර මිල කරපු මිල ගණන් කීයද?
ඒ මිල ගණන් අහලා තිබුණ නැති නිසා උත්තරෙත් ඒක සටහන් කළා නැහැ.
හොඳයි. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි. Order please.
ජනතුමා දන්න හොඳයි.
අද එතුමා අසනීපෙන් නිසා ඇවිල්ලා නැහැ.
හොඳයි.
ඒක තමයි ඔය.
හොඳයි. හොඳයි හන්දේ අපේක අපි එහෙම කරනවා. බොහොම ස්තුතියි. Order please. I would like to welcome delegates from the Asian Forum of Parliamentarians from Poland and Development who are present in the gallery here today. I warmly welcome them. ගරු කනක හෙරත් මැතිතුමා කර්මාන්ත මානජික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම අහනවා.
Yeah, the quantity of wheat flour imported to this country from 2013 to 2016 2013 1251 million metric ton, 14,062 metric ton, 15,972 metric ton, 16,745. The A2 amount of 2013 80 million rupees, 14,79 million rupees, 15,71 million rupees, 16,55 million rupees. The A3, there is an answer. According to the information provided by the Department of Census, a survey for the calculation of per capita consumption of wheat flour in Sri Lanka is conducted once in every 3 years. Accordingly, the per capita consumption of wheat flour 2012 to 13 was 564 kilograms. Though the above survey was conducted in 2016, the details have not been released yet. B1, by increasing cess on import of wheat flour, as per the information provided by the Consumer Affairs Authority, 15 rupees cess levy imposed on 1 kilogram of wheat flour in 2012 has been increased as follows: 20 rupees per kilo of 8th November 2012. This increased 25 rupees per kilo wheat flour from 21st November 2013. C1. The allowing the importation of wheat flour as a solution to the shortage of rice caused by the drought situation. To provide imported wheat flour at reasonable price to people, cess per kilo of wheat flour has been reduced 15 rupees from 1st of August 2017.
ගරු මන්ත්‍රීතුමා මේකයි උත්තරේ. ගරු ඇමතිතුමා පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ඔබතුමා කියව විදිහට 2014 13 14 15ට වඩා 16 17 වෙද්දී මේ ආනයනය කරපු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දෙයකට හේතුව තමයි එක පැත්තකින් මේ හාල් නිෂ්පාදනයේ සහල් නිෂ්පාදනයේ තියෙන අඩුව. ඒ වගේම දැන් මේ මෙතනදී මේ බදු අය කිරීම අඩු කරලා තියෙනවා. මේ එකක් අනිත් කරුණ තමයි බදු අය කිරීම. ඉතින් මේ බදු අය කිරීම අඩු කිරීම තුළින් කොපමණ මුදලක් රජයට පාඩු වෙලා තියෙනවද? මොකද 2015 ඉඳලා 17 වෙනකන් අඩු කරලා තියෙනවා රුපියල් 10කින් බද්ද.
ඔබතුමාට තොරතුරු අපි ආයතනෙන් අරගෙනයි දෙන්න ඕන. දැනට ආනයන කරපු ප්‍රමාණයයි ඒ එමවුන්ට් එක මම පැහැදිලි කරා මෙතන. ඒ පාඩු වෙච්ච එක ඒක උඩ අපි වර්ක් අවුට් කරලා ඔබතුමාට ඕන නම් මට එවන්න පුළුවන්.
ඔව්. ඒකට දැන් ඉදිරියේදී මේ වගේ තවත් බද්ද අඩු කරනවා කියලාද කිව්වේ? තවත් රුපියල් 15කින් අඩු වෙනවද?
අපි මේ වීට් ෆ්ලවර් ඉල්ලීම වැඩි වුණා. ඒ නිසා ඉම්පෝර්ටර්ස් අසෝසියේෂන් අපිව හම්බුණා. කොස්ට් ඔෆ් ලිවිං කමිටුවදී එතුමාලාගේ ඉල්ලීම තිබුණා රුපියල් 10 දක්වා අඩු කරන්න කියලා. නමුත් අපි කර්මාන්ත දෙකක් තියෙනවා ලංකාව. ඒ කර්මාන්තේ ආරක්ෂා කරන්න ඕන නිසා සේවකයෝ වැඩි ප්‍රසක් ඉන්න නිසා අපි ඒ කමිටුව තීන්දුවක් ගත්තා 15 රුපියල් 15 දක්වා අඩු කරන්න. රුපියල් 25 දක්වා තිබිච්ච එක රුපියල් 10ක් අඩු කරලා රුපියල් 15 තමයි දැන් අන්තිම රේට් එක. මේකෙන් පස්සෙ අඩු කරන ඒ වගේ ඉල්ලීම තිබ්බට අපි එහෙම කරන්න නැහැ කියලා තීන්දුව ගත්තා.
හොඳයි. සමාගමකට දෙයක් බාල දීලා තියෙනවා.
මොනවද?
දීලා තියෙන විදේශ සමාගමකට විතරයිද මේ බදු සහනය ලබා දීලා තියෙන්නේ?
නෑ, කාටත් පුළුවන්. මේ ඕපන් කරලා තියෙනවා. ලෝකල් වෙළඳෙන්නත් පුළුවන්, ඕන එක්කෙනෙක්ට ඉම්පෝට් කරන්න පුළුවන්.
හොඳයි. බොහොම ස්තුතියි ගරු ලකි ජයවර්ධන මහත්මයා, රාජ්‍ය පරිපාලන කළමනාකාර මහත්මයා ඇසීමට, ගරු සල්මාන් මහත්මයා, අධ්‍යාපන මහත්මයාගේ ඇසීමට,
ස්ථාන
ගරු අධ්‍යාපන මහත්මයා, ගරු ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කථානායකතුමනි සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා,
ගරු රංජිත් සොයිසා මහත්මයා, අධිකරණ මහත්මයාගේ ඇසීමට,
ආනවා ගරු කථානායක,
ගරු කථානායකතුමනි අධිකරණ මහත්මිය සති හතරක් කල් ඉල්ලා තිබෙනවා,
ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මහත්මයා, ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා මහත්මයාගේ ඇසීමට,
මහනවා ගරු කථානායකතුමනි,
ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර 1 ඇමරිකන් ඩොලර් මිලියන 16.9යි. 2, දැනට මෙම ව්‍යාපෘති සිදු කරනු ලබන චයිනා මැෂින් නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම. මේ 3 නැත මාතර බෙලියත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සඳහා මාර්ගය දිගට පොළොවේ යටින් ස්ථාපිත කළ යුතු කේබල් එලීම, සංඥා කණු සිටුවීම හා උපකරණ සවිකිරීමට දුම්රිය ස්ථාන ගොඩනැගිලි කාමර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව හා බැඳී පවතී. එබැවින් දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ඉදිකිරීම දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ හා සමාගම සිදු කළ යුතුය. මුළු දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ වගකීම චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම දැරිය යුතු අතර මෙම සංඥා පද්ධතිය ඉදිකිරීමේදීද ඉහත කී කාර්ය ප්‍රායෝගිකව කළ හැකි ආයතනද එයයි. 2010 අගෝස්තු මාස අත්සන් කරන ලද මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා වන ගිවිසුම අනුව සංඥා පද්ධතිය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් සමාගම සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ එකඟතාවය අවශ්‍යය. ඒ බව අදාළ කොන්ත්‍රාත් ගිවිසුමේ 6 ඡේදයේ පැහැදිලිව දක්වා ඇත. මම ඒ කොන්ත්‍රාත් ගිවිසුම ඇමුණුම එකලෙසට ඉදිරිපත් කරනවා. එසේම දුම්රිය දෙපාර්තමේන්තුව මාතර බෙලියත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ස්ථාපිත කිරීමට පවතින අපහසුතාවය පිළිබඳව කරුණු දක්වමින් එවකට දුම්රිය අධිකාරී සාමාන්‍යාධිකාරය විසින් ඔහුගේ අංක GMR ඇලයිරක් INV SIG ටෙලිකොමියුනිකේෂන් ඇලයිරක් 2015 හා 2016/5/28 දන් ලිපියෙන් පහත සඳහන් පරිදි අමාත්‍යාංශය වෙත දන්වා තිබුණි. මම ඒ මුළු ලිපියම සභාගත කරනවා. ඒකේ අදාළ කොටස කියනවා, "You are requested to relieve me from the responsibility of providing signal system to MTR Beliyatta, Matra Beliyatta, once the completion of the track work, unless the Ministry of Transport seeks an alternative solution to proceed with the prospective proposal already submitted and evaluated with financial assistance, considering the limited time frame, or to call for REF with funding arrangements in competitive manner to supply the installation as a complete project." අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු විසින් දුම්රිය මාර්ගයේ ගොඩැල්ල සකස් කිරීමේ කාර්යයන් එම්බැක්මන්ට්
අවසන් වන අවධියේදී එනම් 2016 ජූනි මාසයේදී මෙම සංඥා පද්ධතිය ස්ථාපිත කිරීමේ කටයුතු ඔවුන් විසින්ම සිදු කිරීමට දැනට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය පවතින ආකාරයෙන්ම මෙම මාතර බෙලියත්ත කොටසද ස්ථාපිත කර මුළු දුම්රිය මාර්ගයේම දුම්රිය ධාවනයට සුදුසු වන පරිදි සකස් කිරීමට ඉල්ලීමක් කරන ලදී. 2016 ජූලි 26 වෙනි දින මා විසින් උක්ත කාර්යය ඉටු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත යථා පරිදි පත්කරනු ලැබූ තාක්ෂණික ඇගයුම් කමිටුව විසින් අගයීමට ලක් කරන ලද කොන්ත්‍රාත්කරුවේ තාක්ෂණික හා මූල්‍ය අභිලාෂක ඇඳුම් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද ඒ සඳහා අංක ආමප 16 ඇලිරක් 1476 ඇලිරක් 709 ඇලිරක් 065 හා 2016 89 වෙනි දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් අනුමැතිය ලැබුණි. ඒ අදාළ අනුමැතිය මම ඇමනු 3 හැටියට ඉදිරිපත් කරනවා. මේ අනුව මේ අවස්ථාවේදී කොන්ත්‍රාත් කවුන්ටර් සේවා යෝජක අවශ්‍යතාවය එම්ප්ලෝයර් රික්වයර්මන්ට් සහ පිරිවිතර ස්පෙසිෆිකේෂන් පිළිබඳව දැනුවත් කර යෝජනාවක් ලබාගෙන නිසි පරිදි පත්කරන ලද තාක්ෂණික ඇගීම් කමිටුව මගින් විශ්ලේෂණය කරන ලදී. ඒ අනුව සංඥා පද්ධතිය ඉදිකිරීමේ කටයුතු දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු සිදු කරන චයිනා මැෂිනරි නැචරල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම මගින් සිදු කිරීම සඳහා එම සමාගම ඉදිරිපත් කළ යෝජනාවන් කටයුතු කිරීමට ආමප ඇලයිරක් 17 ඇලයිරක් 0974 ඇලයිරක් 709 ඇලයිරක් 0039 BRH 2017/5/24 දන අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් අනුමැතිය ලබා ගන්නා ලදී. ඊළඟට අදාළ නොවේ 5 මූලික කොන්ත්‍රාත් ගිවිසුමේ අනුමත කර ඇති අමතර වියදම් ප්‍රොවිෂනල් සම් සඳහා ඇති අරමුදල් වලින් ගිවිසුමේ දක්වා ඇති කාර්යයන්ට අමතර වැස ස්කෝප් වේරියේෂන් මෙම සංඥා පද්ධති ඉදිකිරීමට උක්ත A3 සඳහන් ආමප 16 ඇලිරක් 1476 ඇලිරක් 709 ඇලිරක් 065 හා 2016 89 දිනති අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් අරමුදල් භාවිතා කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා ලදී. මේ සඳහා චීන එක්සිම් බැංකුව මගින් පවතින කොන්ත්‍රාත් ගිවිසුම මගින්ම අරමුදල් සපයනු ඇත. 6 නිසි මිල ගණන් ඉදිරිපත් කිරීමක් සිදු කර නොතිබුණි. ව්‍යාපෘති වැය ශීර්ෂයන් 2015 වර්ෂයේ මිලියන 5ක් 2016 වර්ෂයේ මිලියන 200ක් 2017 වසර සඳහා මිලියන 400ක් මේ කාර්ය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කිරීම සඳහා වෙන් කර තිබුණි. නමුත් මෙම අරමුදල් භාවිතා කර අදාළ කාර්ය ඉටු කිරීමක් සිදු නොවිණි. තවද 2010 අගෝස්තු මාසයේ සංක්‍රාන්ති ගිවිසුමේ 3-6 වෙනි ඡේදය අනුව ඉහතකි කාර්ය දුම්රිය සේවයට තනියම තීරණ කර ඉටු කළ නොහැකි අතර දුම්රිය මාර්ග සාදා අවසන් වන විට සංඥා පද්ධතිය සවිකොට දුම්රිය ධාවනයේ සඳහා යෙදවීමේ වගකීම ඉටු කළ යුතු ඇත පැනනුනට.
හොඳයි එමතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාගෙන් අතුරු ප්‍රශ්නයට කලින් මේ පළවෙනි
ප්‍රශ්නයන්
එක ඔබතුමා කියපු එකක් මේ මාතර බෙලි අත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය වැය වෙන මුළු මුදල ඔබතුමා කියද කිව්වේ?
ඇමරිකානු එක්සත් ජනරාල ඩොලර් මිලියන 16.9.
හරි. දැන්
පළවෙනි ප්‍රශ්නේ
ඔබතුමා කිව්වා මේ මාතර බෙලි අත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය හදාන දුන්නේ ඒ දුම්රිය මාර්ගය ඉදිකරන සමාගමටම කියලා. මම දැනගන්න කැමතියි මේ මාතර බෙලි අත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කළේ කවද්ද? අවසන් වෙන්න නියමිත වෙලා තිබුණේ කවද්ද? යම් කිසි ප්‍රමාදයක් වෙලා තිබෙනවා නම් මේ අදාළ චීන සමාගම ඒ ප්‍රමාද ගාස්තු ගෙවලා තියෙනවද කියලා.
ඒ ප්‍රමාද ගාස්තු ඒවා සලකා බලන්නේ ව්‍යාපෘති අවසන් වුණායින් පස්සේ. මොකද ඒ ඩෙමරේජස් ඒවා ඒ දින 90 තියෙනවා. ඒ වගේම ගිවිසුමේ සමහර සාධනීය කරුණු තියෙනවා නම් ප්‍රමාදයට හේතු දැන් ගම් වතුරක් ආවා. ඒ අවස්ථාව නිසා යම් ප්‍රමාදයක් වුණා නම් ඒකට කොම්පන්සේෂන් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒක අවසානයේදී අනිවාර්යයෙන්ම අපි ඒ ප්‍රමාදය වෙනුවෙන් ගත යුතු ආගාස්තු අය කරගන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ඉදිකිරීමේදී අපේ දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන් දක්ෂතාවයෙන් පෙන්නලා තියෙනවා. විශේෂයෙන් දැන් ඔය නාරාහෙම්පිට ඉදිකරා නුගේ නාරාහෙම්පිට ඉදිකරා කියන එක තමයි මම දන්නේ. ඔබතුමා කියනවා නම් අපේ ඉංජිනේරුව එතරම් දක්ෂ නැහැ කියලා.
ඔබතුමා දන්නවා ඇමති පුටුවේ ඔබතුමා වාඩි වුණොත් දන්නවා දක්ෂද අදක්ෂද වැඩ කරනවද නැද්ද කියන කාරණේ පිළිබඳව. මට ඔය හුඟාක්ක ඔය බම්බු ගේට්ටුකරුවන් ඉන්න තැන්වල ඒවා සවි කරගන්නට ගෙනත් දුන්න බොහෝ උපකරණ පවා දුම්රිය දෙපාර්තමේන්තුවේ පල් වෙවී තිබුණා. ඒ නිසා විශේෂ ටෙන්ඩර් කැඳවලා ඒවා ලබා දෙන්න සිදු වුණා මේ බම්බු ගේට්ටුකරුවන්ගේ ප්‍රශ්නේ සහ මේ ආරක්ෂාව සඳහා. ඒ නිසා තමයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා යොපු ඩිමෝබතුමා කිව්වොත් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ඒ අංශය ක්‍රියාත්මක නූනු බව එතුමා තමයි මට වාර්තා කරේ. ඒ නිසා එතුමා කිව්වා එතුමාට මේ වගකීම ගන්න බෑ, දැන් අලියා ඉන්නකොට හෙන්ඩුව නෑ වගේ. මේ දුම්රිය මාර්ගය අවසන් වෙනකොට සංඥා පද්ධතිය හදලා තිබ්බේ නැත්තම් මේක පාවිච්චි කරන්න වෙන්නේ නෑ. ඒක නිසා විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඒ අනුව තමයි අපි මේ කටයුතු කරේ. අනිත් එක ඔබතුමා දන්නවා අපිට මූලිමේ ප්‍රශ්නයක් තිබුණා. නමුත් මුලදී ඔබතුමා මේ ඇග්‍රීමෙන්ට් එක බැලුවොත් පේනවා ඇති මේ සඳහා ප්‍රොවිෂනල් සම් එකක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක් වෙන් කරලා තිබුණා. මුලදී අපි මේ කොන්ත්‍රාත් එක දුන්නා ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ගෙවන්න ඕනේ. නමුත් අපි නෙගෝෂියේට් කළා මේක මිලියන 16.9කට අඩු කළා තමයි මේ සැරේ දීලා
තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි.
හා 40ක් මුලින් වෙන් කරලා තිබුණා.
හොඳයි ගෝමිති ගාරෝ
බිමාර රත්න.
හොඳයි අවසන්යි. හොඳයි
නෑ නෑ දිගටම මුළු කිලෝමීටර් 28ක්.
හොඳයි බොහොම ස්තුතියි ගාරෝ බිමාර රත්නායක මැතිතුමා.
මම අහනා කර කතා
නෑ. මගේ ඇසීමට
ගරු කතා නැත්තුමනි, පලින් ප්‍රශ්නයට ඉරජම ව්‍යර්ථාන මුදල් ලාභ දීමේ ක්‍රියාවලියක් නැත. දෙක, බුද්ධ ශාසන අමාත්‍යංශ මගින් දිස්ත්‍රික් ලේකම් වෙත මුල්‍ය ප්‍රතිපාදන යොමු කෙරේ. දිස්ත්‍රික් ලේකම් මගින් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ව්‍යර්ථාන සංග්‍රහ වෙනුවෙන් මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු ලැබේ. ආ.එන්.ඒ. 1 ඉහත ආ.2 දැක්වේ. බී. ඒ අනුව පැහැදිලි කිරීමක් පහත දැක්වේ. වාර්ෂිකව රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර කිරීම සඳහා වාර්ෂික ප්‍රතිපාදන 20%ක් වෙන්කු ලැබේ. ඒ යටතේ විහාරස්ථාන 100ක් සඳහා ප්‍රතිපාදන වෙන්කු ලැබේ. නමුත් මේකේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊළඟ සංවර්ෂණය පවත්වන්නේ මිලියන 100කින් කරන්න බෑ. මේක මම මිලියන මුදල් එමුතු හම්බ වුණා පෙරේද පළමුදා මිලියන 500ක් කිල්ලවා. අපි කොහොමනක් ඒ කුරුණෑ දිස්ත්‍රික්කයේ මිලියන 500 විහාරස්ථාන 225ක් අපි ඉලක්ක කරලා තියෙනවා. එතකොට මෙලබේ ආපදා හේතුවෙන් හානි වෙන විහාරස්ථාන පිළිකිරීම සඳහා වාර්ෂික ප්‍රතිපාදන වලින් 20%ක් ගෙවුණු ලැබේ, වෙන්කර ලැබේ. විහාරස්ථාන සංවර සඳහා වාර්ෂික වෙන වෙන ඉතිරි ප්‍රතිපාදන වලින් ප්‍රමුතා ගත කරන විහාරස්ථාන සඳහා ආධාර වෙන්කර ලැබේ. බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත විහාරස්ථාන සංවර කිරීම වෙනුවෙන් ලැබෙන ඉල්ලීම් විශේෂ තේරීම් කමිටුවක් වෙත යොමු කරන අතර කමිටුව විසින් සකස් කරන ලද නිර්ණායක පදනම් කරගත් ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මත එමුණු එක ප්‍රමුතා ගත කරනු ලැබේ. මීට අමතරව මාධ්‍ය වෙත ඉදිරිපත් වන විශේෂීම් මිල ශක්‍යතාවේ සරසා බලා ආදර ලබදීම සිදුවේ. තවද පූජා භූමි වශයෙන් කැසට් කරන ලද විහාරස්ථාන සඳහා ලැබෙන ඉල්ලීම් වෙනුවෙන් පූජා භූමි සංවර යටතේ වෙන් වී ඇති ප්‍රතිවන මත ආධාර ලැබේ. නමුත් ගරු කතානායකතුමනි, පූජා භූමි කියලා මම බැලුවා ද මං ඇමතිල සතුනායි සියයට මං හිතන්නේ 40ක් පමණ එළියා පල්චකලදී පැරණි අවුරුදු 1800ක් තාවලිය පංචර නෑ. ප්‍රාචීන ලංකාවේ නිලධාරියෙක් ඉන්නවා. එතන මේ තොරතුරු හඩේ යවලත් නෑ. දැන් කුලය දිස්ත්‍රික්කේ බැලුවා සත්තිගුච්ච විහාරේ සිරි සංගපෝ රජතුමා ඒකවත් ලියා පංචර නෑ. සාලි කුමාරයා තියෙන ගල්ගමුවේ මේවත් ලියා පංචර නෑ. ඒ නිසා මම කෙලිම දුන්න ඉලක්කයක් කොමසාරිස්ට වහාම මාසයක් ඇතුළත ඒ නිලධාරියගේ මේ තොරතුරු එකාසු කරන ලංකාවේම. ඊළඟට කරු කතා හිටුමනේ ඒක තවිනාඩියක්. මෙතන වර්ග කරුවාම පන්සල් ABC ඔබතුමා දන්න ශාසන මෙතුමා වෙ සිටියා ABCD කියලා වර්ග කරලා යනවා. AB කියන්නේ ඉතා ධනවත් ආර්ථික ශක්තිය තියෙන විහාරස්ථාන. CD කියන්නේ ඉතාමත් නොදියුණු ස්ථාන. මම වවුනියට ගියා, මන්නාරට ගියා, මම පළමුදා මන්නාර මයියගෙන ගියා. මගේ ප්‍රතිපත්තිය මම මෙතන ගත්තේ තීරණයේ කතා නැතුමනි CD කියන්නේ සමහර දාණ්ඩ කියලා බෙන්නේ ඇති ඉතා නොදියුණු පළාත්වල යුද්ධය නිසා මෙච්චංගල. ඒ නිසා මින් ඉදිරියේ මම මුදලමතුමාගට තිල්ලුවා මිලියන 500ක් අඩු වශයෙන් මට ඉතන 100යි ඉස්සර ලැබුණේ 300ක් ලැබෙවි. CD කියන විහාරස්ථාන දිනු කිරීම වැඩි පිළිවෙල ක්‍රියාත්මක කිරීමක් තුලින්
අපි ඒක ප්‍රමුඛතාවය දෙනවා.
හොඳයි.
ඒකට දෙකිට.
හොඳයි. බොමිතුදී ගරු ඇමතිතුමා, ගරු මරිකා ඇමතිතුමා, ඩොල් පලස්වා පලස් පාන ඇමතිතුමා ජීමට.
අතුරු ප්‍රශ්න. ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා වගකීම් භාර අරන් කෙටි කාලයක් නිසා මේක අමාත්‍යංශයට තමයි මගේ තියෙන්නේ පළවෙනි අතුරු ප්‍රශ්නය. දැන් ගෞරව ඇමතිතුමනි, ඔබතුමා කිව්වර පළවෙනිට මම ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවට පුළුවන් නම් ලබා දෙන්න කියලායි වර්ගීකරණය කරන ලද වාර්තාව AB හා CD කියන එක ලබා දෙන්න කියන ඉල්ලීම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි දැන් ඔය අමාත්‍යංශයේ කුමන වර්ගීකරණයන් තිබෙනවා වුණත් අපි දකින එක තමයි අර ලංකාවේ ඉස්කෝල වගේ ලොකු ඉස්කෝල ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙනකොට පොඩි ඉස්කෝල පොඩි වෙලා වැහිලා යන එක නෙවෙයි. පන්සල්වල තත්ත්වෙත් ඒකයි. වෙනත් ආගමික ස්ථානවල තත්ත්වෙත් ඒකයි. ඒ නිසා මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් සොරතුරු තිබෙනවා නම් දැන් මේ මොකද්ද? දේශපාලන පක්ෂ වගේ. එහෙමයි ආස ඇති මේ හිතන්නේ. හොඳයි. ඒක වෙන්නේ. හොඳයි ගරු කතානායක, ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය මම දැනගන්න කැමතියි ඔබතුමාට පුළුවන් ද වාර්තාවක් ඉදිරිපත් කරන්න පසුගිය වර්ෂයේ තුලදී. පසුගිය වර්ෂයේ තුලදී මේ C හා D කියන වර්ගීකරණට පන්සල් කොපමණ ප්‍රමාණයකට කොපමණ මුදලක් වෙන් කළා තිබෙනවද කියලා.
මම හිතන්නේ ඔය ප්‍රශ්නයට මම මට උත්තරේ ගන්න වෙනවා ඔක්කොම එකව කරලා. අතීතයේ වෙච්ච දේවල් මම වගේ CD කියන පන්සල් වර්ගවලට ලැබෙන මුදල මං හිතන්නේ බොහොම අඩුවේ ඇති මට පේන විදිහට. ඒ නිසා මේ තේරීම් කමිටුව කියන එක කරන ක්‍රියාක්‍රම සම්පූර්ණ වෙනස් කරනවා. අදත් මම උදේ ඇවිල්ලා කතා කරලා ආවේ ඒක වෙනස් කරලා අර CD කියන නොදුනේවට ඒ විස්තර අරගෙන ඉතින් කොහොමද පූජා නගර ටික හරියට අපි ඒ ටික ඒ කොමසාර නිලධාරි පාසල් එක කාර්යාලේ ඉන්නවා. මෙතරතුර හටිය වෙලා නැහැ. ඒ නිසා ඒ ටික ඔක්කොම අරගෙන මේ ඒ තුලක අපි ක්‍රියා ගන්නවා.
නෑ මේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ.
අපේ ඉස්ලාම් මරිකා මන්ත්‍රී
හරි.
ඒ
හොඳයි හොඳයි. ගරු මන්ත්‍රී වහන්න ඩොක්ටර්.
මගේ මං දෙවෙනි අතුරු ප්‍රශ්න ආනවා.
හරි ගොඩ නරින් ජයච මැතිතුමා මෙන්න ඉන්න
ඇමතුමා.
හරි පිරිතුරු දෙන්නේ මේකට.
ඇමතුමා මගේ ප්‍රශ්නේ. දැන් බුද්ධ ශාසන ඇමතුමා හැටියට ඔබතුමා දන්නවා මේ බුද්ධ ධර්මයේ පදනම් වෙලා තියෙන සමානාත්මතාවය සහ සාධාරණත්වයේ මත කොහෙත් තියෙන පන්සල් එකයි. අපේ මේ පන්සල් වල ඉන්නේ සියම් අමරපුර රාමාඤ්ඤ නිකායවල මහාන වෙච්ච හාමුදුරුව. ඒ හාමුදුරුව දේශනා කරන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ධර්මය. ඒ නිසා බුද්ධ ශාසන අමාත්‍යංශයට වෙන් වෙන ප්‍රතිපාදනයක් වෙන් කරනකොට බෙදනකොට සාධාරණව අර පන්සල් වලට බෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් අර අර අනිත් අමාත්‍යංශ වල වගේ ඇමතින දිස්ත්‍රික්කෙට විතරක් බෙදාගෙන හරියන්නේ නැහැනේ. අපේ පන්සල් වල හාමුදුරුවොත් මොනවා හරි බණ මඩුවක් හදාගන්න, ධර්මශාලාවක් හදාගන්න, සිමෙන්ති කොට්ටේ ඉල්ලගන්න දායක ළඟට යනවා. ඒ නිසා මම අහන්න කැමතියි මේ අමාත්‍යංශ මුදල් ප්‍රතිපාදන වැය වෙනකොට ඔබතුමා බුදුන් වහන්සේගේ ප්‍රතිපත්ති අනුවද සාධාරණමක බෙදනවද කියලා.
මගේ නිකායේ බුද්ධාගම වෙන නිකායක් නෑ. මගේ නිකායේ බුද්ධාගම. හරිනේ. ඒ නිසා ඒ බුද්ධාගමතෝ නිකාය කියන ඔක්කොම මට වැඩක්. මං කියවනේ A කියන B කියන පන්සල් වලට මං කෙලිම ආවුතුරු කියන අදුදෙත් මං කිව්වා. මම යන තමයි නායක ආවුතුරුන්ටත් ඒ වට විශාල ආර්ථික ආධාර ලැබෙනවා. මේ CD කියන්නේ ඉතා වැසි ඇත කියන අස්කිරේ නාය මහානායක ආවුතුරු යාපනයේ වැඩිය විශ්ව පුණ්‍යාසල බෑදා කළා. ඒ ලයි උන්නාසි මට කියනවා සමාජ ව්‍යවස්ථාවල වැසි ගලියක් නේ. එහෙනම් අපි සලකන්න ඕනේ මෙතන මේ නිකාය මට වැඩක් නැහැ. බුද්ධ ධර්මයේ තුල දෙන නොදියුණු අමාරු පෑවිලක් ආවා. මම කතා නැහැ කිව්වා මම කියන්න ඕන.
හොඳයි සමානත්වය ගැන
පැහැදිලිවමක්
ගන්න ඕන.
දැන් අපි මේ විහාරස්ථානවලත් දෙනවා. අපි එනවා.
හොඳයි.
දානමය විදියට රුපියල් 5000යි විහාර සලාකේ.
හොඳයි.
ඒ නොදියුණු පන්සල් වල ඔක්කොම මේ පළාත් විහිළු කලාපේ අපි දෙනවා. අනුමත වුණා ඒක කැබිනට් එකේ. ඒ වගේ.
ඒ සල් බොමිට සමානත්වය සමානත් හරිනේ එතකොට. හරි බොමිටෝදී සමානත්. හරි. හොඳයි. ඒක අවශ්‍යම් නෑ. ඒක මේකට අදාළ නෑ ගරු මත. අදාළ නෑ ඒක. හරි. හරි ගරු ගරු මරික්කා මැතිතුමා.
අහන ප්‍රශ්නේ ගරු කතානායකතුමනි.
අර කතානායකතුමනි.
හරි ගරු ඇමතුමා හරි හරි
සති දෙකක් ඉල්ලනවා
හොඳයි ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ගරු නීතිය සාමය සංවර්ධන නැහැ දෙවෙනි මාතය අංක දෙක හවුද ගරු පද්ම උදේශාන්ත කර මැතිතුමා ස්වදේශ කර්තෘ ඇමතුමා ඇසීමට ප්‍රශ්න අහනවද සභාගත කරන්න ප්‍රශ්න නමේ ගරු ලකි ජයවර්ධන මැතිතුමා රාජ්‍ය පරිපාලන මැතිතුමා ඇසීමට ප්‍රශ්න අහනවද
මනි ප්‍රශ්න අසන
හොඳ සභාගත කරනවාද ගරු මැති ඇමතුමා ලීලා හොඳ 15 ගරු නාම රාජපක්ෂතුමා නීතිය සාමය දක්ෂිණ සංවර්ධන මැතිතුමා ඇසීමට ප්‍රශ්න අහනවද
සභාගත කරනවා කතා
සභාගත බොහොම ස්තුතියි ඊළඟට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 2 යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ගරු කතානායකතුමනි තෙල් සම්පත් සංවර්ධන කටයුතු ගරු අර්ජුන රන්තුංග මැතිතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුෙන් නගන ප්‍රශ්නය ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමතුමා ඉන්ධන මිල වැඩි කිරීම ගැන ප්‍රකාශයක් ඔක්තෝබර් 5 වෙනි දින පුවත්පත්වල පළ වී ඇත විශේෂයෙන් එක ඛනිජ තෙල් මිල ගෑස් ඩීසල් පෙට්‍රල් ආදී මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේද මට මේක අහන්නට සිද්ධ වෙන්නේ ඇමතිතුමා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ සිරස්තලයේ තියෙන පෙට්‍රල් ප්‍රයිසස් ට ගෝ අප් සීපීසී සේස් විල් ෆලෝ එල්.ඇයි.ඕ.සී. එල්.ඇයි.ඕ.සී. සේස් හි සෙඩ් එල්.ඇයි.ඕ.සී. ඩිඩ් නොට් රික්වයර් ගවර්න්මන්ට් පර්මිෂන් ට ඉන්ක්‍රීස් ප්‍රයිසස් එල්.ඇයි.ඕ.සී. මැනේජින් ඩිරෙක්ටර් ශ්‍යාම් ගොහරා සෙඩ් ඩිස්කෂන්ස් වර් මේඩ් වර් අන්ඩර්වේ ටු ඩිසයිඩ් ඔන් ද ඩේට් ටු ඉම්ප්ලිමෙන්ට් ද ප්‍රයිස් ඉන්ක්‍රීස් It will all depend on the rising international prices. He said that the LIOC was at present losing rupees 17 from a liter of petrol and rupees 14 from a liter of diesel. ඉතින් මේ අනුව ඛනිජ තෙල් මිල වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේද කියන එක අපි පැහැදිලි කරගන්න කැමති පුද්ගලික සමාගම හෝ රජයේ සමාගම. එහෙම බලයක් සමාගමකට දීලා තියෙනවද? එක මේ තෙල් මිල වැඩි කිරීමෙන් දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ යටතේ විදුලි බල මණ්ඩලයට බලපාන එහි පිරිවැය වැඩිවීමට තුඩු දෙනවා. ඒ අනුව විදුලි මිල වැඩි කිරීමට නියමිතයි කියන එකට අවතීර්ණය වෙනවා. තුන්වැනි ප්‍රශ්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ඛනිජ තෙල් මිල වැඩි කිරීමේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවාද? ඒ කියන්නේ මිල වැඩි වෙනකොට මිල වැඩි කරන මිල සූත්‍රයක් යෝජනා කර තිබෙන බව IMF එක ප්‍රකාශ කර තිබෙනවා. මේක සත්‍යද? එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ නිසා පුද්ගලිකකරණය කිරීමට තීරණය කර තිබෙනවාද? ඇමතිතුමා නම් ලේසි පහසුවෙන් එහෙම ඉඩ දෙන්නේ නැහැ. නමුත් ඔබතුමාට නියෝගෙන්නේ IMF එකෙන්.
හොඳයි ගරු ඇමතිතුමා අපි අවස්ථාව දෙමු ඇමතිතුමාට පිළිතුරු දෙන්න ගරු ඇමතිතුමා
ගරු කතානායකතුමනි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට අද වෙනකන් ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව මිල වැඩි කිරීම තීරණය කළා නැහැ ඔබතුමා කිව්වාගේ ඉන්දියානු ඔයිල් සමාගමට අයිතිවාසිකමක් තියනවා කියනවා මිල වැඩි කරන්න නමුත් අපි සමගත් සාකච්ඡා කරා ඒ වගේ මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කරා එහිදී අපි දැනුවත් කරලා තිබුණා මේ තෙල් වැඩි කිරීම මේ වෙලාවේ කර යුතු දෙයක් නෙමෙයි කියන එක අපි තෙල් සංස්ථාව හැටියට අපි තෙල් මිල වැඩි කිරීම අද වෙනකොට රජයක් හැටියට කිසිම තීරණයක් අරගෙන නැහැ ඒ වගේම කියන්න ඕනේ ලෝක වෙළඳ පොලේ මිල ක්‍රමයෙන් වැඩි වීගෙන යන නිසා මිල සූත්‍රයක් හදා ගැනීමට අවුරුදු කීපයක් තිස්සේ සාකච්ඡා කරගෙන යනවා. ඒකෙදි විශේෂයෙන්ම අපි ජනවාරි 22 වෙනිදා 2015 ජනවාරි 2 වෙනිදා ගරු මැතිතුමා පෙට්‍රල් 92 150ට වික්ක පෙට්‍රල් 92 රුපියල් 117කට අපි අඩු කරා රුපියල් 33ක අඩු කිරීමක්. ඒ වගේම පෙට්‍රල් 95 198 ඉඳලා 128කට අඩු කරා රුපියල් 30ක අඩු කිරීමක්. ඔටෝ ඩීසල් 111ක ඉඳලා 95ට අඩු කරා රුපියල් 16ක අඩු කිරීමක්. සුපර් ඩීසල් 133 ඉඳලා 110කට අඩු කරා රුපියල් 23ක අඩු කිරීමක්. ඒ වගේම විශේෂයෙන්ම කෙරොසින් ඔයිල් නැත්නම් ලාම්බු තෙල් 81 ඉඳලා 44කට අඩු කළා රුපියල් 37ක අඩු කිරීමක්. මේ හරහා මම ඉදිරියේදී විශේෂයෙන්ම ආයවැය වෙලාවේදී ආයතනයට වෙච්ච පාඩුව මහජනතාවට සහන දෙන්න දුන්න නිසා ආයතනෙ වෙච්ච පාඩුව මම දැනුවත් කරනවා ආයවැය අවස්ථාවේදී. දෙවැනි ප්‍රශ්නේ ඔබතුමා අහපු විදුලි බලය මණ්ඩලයට මේ සඳහා මේ හරහා කිසිම දෙයක් වෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි ජාත්‍යන්තර මුල් අරමුදලේ කොන්දේසි ගැන මම නම් දන්නේ නැහැ. නමුත් ලෝක වෙළඳපොලේ මිල ඉහළ පහළ යාම නිසා තමයි තෙල් සූත්‍රයක් මේ රටට අවශ්‍යයි කියන එක මම නෙමෙයි පහුගිය කාලවල අවුරුදු කීපයක් තිස්ස සාකච්ඡා කරමින් යනවා. ඒ වගේම තෙල් සංස්ථාව, තෙල් නීතිගත් සංස්ථාව පෞද්ගලිකරණය කිරීමට අද වෙනකන් ආණ්ඩුව සහ අපි තීරණ අරගෙන නැහැ. ඒ වගේම කියන්න ඕනේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අප ආර්ථිකය සංවර්ධනයට දායක වෙන ආයතනයක්. ඒ හින්දා ජාතික බලශක්ති ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙන ආයතනයක් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශක්තිමත් කිරීම මට විතරක් නෙමෙයි මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි රටක් ඇටියට අපි සියලු දෙනාටම තියෙන වගකීමක්. ඉතින් මම ඒ ස්ථාවරත්වයේ ඉන්නවා කියන එකත් මම මේ අවස්ථාවේදී කියනවා.
හොඳයි, බොහොම ස්තුතියි. පැහැදිලි කිරීමක් ගරු ඇමතුමා.
කතානායකතුමනි, ගරු ඇමතුමා, පසුගිය අවුරුදු 3 ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වැඩි ප්‍රමාණයක් මේ පසුගිය කාලයට වඩා, ඒ කියන්නේ අපේ රජයේ කාලයට වඩා ඉතිරි වුණ ආණ්ඩුවට, ඉතිරි වුණ තෙල් මිල බැසීම නිසා ලෝක මෙලදපොලේ. දැන් මේ මුදලට මොකක්ද සිදු වුණේ කියලා ඔබතුමා පැහැදිලි කරන්න පුළුවන්ද?
මම මේ ගැන දීර්ඝව පැහැදිලි කරන්න ඔබතුමා දැනට මට කියන්න තියෙන්නේ අපි ජනවාරි 15 වෙනිදා ආණ්ඩුවක් හැදුවට පස්සේ ජනවාරි 17 වෙනිදා 2015 මිල අඩු කරා. ඒ හරහා ලබලා තියෙන ආයතනයක් හැටියට ලබලා තියෙන පාඩුව කොච්චරද කියන එක මම ඉදිරියේදී දැනුවත් කරන්නම්. ඒ හරහා තමයි ඒ අඩු වෙච්ච මුදල හුඟක් වෙලාවට අපේ මහජනතාවගේ යහපත සඳහා තමයි යොදවලා තියෙන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි.
මම ඒක ගණන් ටික දැනුවත් කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි. හරි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කැඩීම පිළිගැන්වීම වැඩ බලන මුදල් ඇමති ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා විසර්ජන.
කතානායකතුමනි, 2018 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරනවා.
විසර්ජන 2018 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාද, ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහාද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහාද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂාංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම් පතකි.
දෙවනවර කිවීම කවදාද? යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
කතානායකතුමනි, ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථ කාර්යසාධක සංවිධානය සංස්ථාගත කිරීමේ කැටුම්පත මම ඉදිරිපත් කරමි.
මේ යෝජනාව විස්තර කළ යුතුයි.
මේ යෝජනාව මම විසින් විස්තර කරනවා ගරු කතානායකතුමනි.
ඊළඟට තවත් යෝජනාවක් ඇවිල්ලා තියෙන එක මම හිතන්නේ අපිට අර නිවන් මහා ප්‍රකාර සංවර්ධන පදනම සංස්ථාගත කිරීම සඳහා ගරු නාමල් රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන ඒ සම්බන්ධයෙන් අපිට නීතිමය ඒක අපි හොයලා බලලා කරන්න පුළුවන් ගරු. ඒක හොයලා බලන්න අපි එතුමා අද නැහැනේ. ඒක අවධානය යොමු කරන්න මං මහලේකම්තුමාට කිව්වා ඒ ගැන වාර්තාවක් දෙන්න කියලා. ගරු සභානායකතුමා.
අයිටම් නම්බර් 6
පොඩ්ඩයි.
Item number 6 we are removing from the agenda sir. අංක 6.
අංක 6.
ඔව්.
හරි. ඔව් ගරු.
ඒක ඉවත් කරනවා.
හා?
අංක 6 ඉවත් කරනවා.
හා හොඳයි. ගරු අනුර කුමාර මහත්මයා.
සම විදේශ කටයුතු අමාත්‍යතුමත් ඉන්න නිසා ගරු කතානායකතුමන රාජතාන්ත්‍රික වශයෙන් ඉතාමත් ආන්දෝලනයට තුඩු වෙන ප්‍රශ්න තීරණයක් ආණ්ඩුව විසින් අරගෙන තිබෙනවා. අපි හිතුවා ගරු කතානායකතුමන අද දිනේදී මේ පාර්ලිමේන්තුවට එවැනි තීරණයක් ගැනීමට හේතු සාධක විදේශ අමාත්‍යවරයා විසින් හෝ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරයි කියලා. මොකද ආණ්ඩුව උතුරු කොරියානු රජයට සම්බාධක පැනවීම පිළිබඳව තීරණයක් අරන් තිබෙනවා. ඉතින් ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව දැනගන්න කැමති උතුරු කොරියානු රජයට ඒ රාජ්‍ය වෙත සම්බාධක පැනවීම සඳහා තමුන්නාංශ ලැබෙන තීරණයක් ගැනීමට හේතු සාධක වූ කරුණු කවරේද? ඒ පිළිබඳ කරලා තියෙන අධ්‍යයනයන් කවරේද? ජාත්‍යන්තර දේශපාලනයේදී අපේ රට ඒ හා සම්බන්ධ වෙන කරුණක් හේතු වූයේ කවරේද කියන කරුණු පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන. ගරු කතානායකතුමනි යම් රාජ්‍යයක් පිළිබඳව ඒ රාජ්‍යත් එක්ක ගැටු මේ ඒ රාජ්‍යයට නොසලකාරන ඒ රාජ්‍ය පිළිවන් සියලු සබත්තා අත්තරින තීරණයක් ගන්නව නම් ආණ්ඩුවක් විසින් මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕන. නමුත් ගරු කතානායකතුමා අපි මාධ්‍ය හරහා තමයි දකින්නේ මෙවැනි සම්බාධක තීරණයක් කරන් තියෙන බව. ඒ නිසා ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවට අමතිවරයා හරි අග්‍රාමාත්‍යවරයා හරි එවැනි තීරණයක් ගැනීමට පාදක වූ කරුණු මේ පාර්ලිමේන්තුව
ඉදිරිපත් කරන්න බලපෑම. ගරු ඇමෙත්තුමා ඒ ගැන ප්‍රකාශයක් කරනවාද වෙන දවසක කරන ගරු ඇමෙත්තුමා?
මේ 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 මේ
ඔව් දැන් පැහැදිලි කිරීමක් කරන්න.
මේ මේ පීති කතානායකතුමනි පණවන්න හේතුව තමයි මේක එක්සත් ජාතීන්ගේ මේ සංගමයේ විසින්
අර අංක 6 කියලා ගන්න එකේ කොයි එකද?
There is a security council resolution. Honorable Speaker, there is a security council resolution which requires us to pass sanctions against this country, North Korea. And actually, we have been delaying it. We have been delaying it for a long time. And ultimately, if we hadn't passed these sanctions, we would have had to face repercussions from the Security Council. So in that situation, this is not a thing that happened overnight. This is a thing that had been dragging on for a number of days, number of months, I think. And we have been defaulting on this issue. And eventually, these regulations, there is an act of parliament also which requires the Minister of Foreign Affairs to pass these regulations and to promulgate them and pass these regulations when the Security Council has passed sanctions against a particular country. So pursuant to that parliamentary act and the Security Council resolution that was promulgated very much earlier, that I had to do this thing, pass this regulation.
It's not a
matter that he had done ad hoc.
අප මේකට විවාදයක් බෑ. අපි මෙන්තුමුද පොන්න පස්සේ තව පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් ඇයි. අනුකූල මෙන්තුමා.
ගරු කතානායකතුමනි. දැන් උතුරු කොරියානු රාජ්‍ය සහ අපි අතර දෙමු සබත්තා කවරේද?
ඔව්.
ඒ වගේම තමයි දැන් සම්බාධක පැනවීම හරහා උතුරු කොරියානු රාජ්‍යෙන් ලංකාවට ගෙනෙන ලද භාණ්ඩ තහනම් කරන ඒවා මොනවද?
මම දන්නේ ඒක.
ලංකාවෙන් උතුරු කොරියානු රාජ්‍ය වෙත ගෙන යන භාණ්ඩ පිළිබඳව මොකක් කරලා ඒස්ස ඔබ
has answered the question.
Yeah, this is based on UN.
Da.
UN අපි එක වෙනම
නෑ මෙහෙම ප්‍රශ්නාරණ බෑනේ.
අපි
ගරු කතාරයතුමනි ඇමෙතුමා උත්තරේ දුන්නා.
නෑ
ඔබතුමාට උඩ විවාදයක් ඉල්ලන්න අපි දෙන්නම්. විවාදයක් ඉල්ලන්න. නෑ විවාදයක් ඉල්ලන්න අපි දෙන්නම්. මෙහෙම ප්‍රශ්නාරණ බෑනේ.
නෑ
පාර්ලිමේන්තුවේ පරතක් ගෙනහැල්ලා ඒ පරතේ තියෙනවා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ගන්නා තීන්දුව අපි ක්‍රියාත්මක කරනවා.
හරි ඒකත් ඒක මම පිළිගන්නවා.
ඊට වඩා මොනවද? There's a bill passed by parliament that we will honor the UN resolution.
අද ඉතාමත්ම වැදගත් මෙවුව තියෙන අවස්ථාවක ඔබට මොකටද මොකක්ද උනේ දැනගන්න?
කතා කරමින් ඉන්න ගමන් මගේ මේ මයික් එක ඔන් වෙලා තිබුණා. මම කරුණ ඉදිරිපත් කරගෙන ඉන්න ගමන් එතුමා නැගිටිනකොට මේක ඕෆ් වෙනවා.
නෑ දැන්
මොකද එතුමාගේ පුටුවේද මේ බටන් එක තියෙන්නේ?
අගයන් දැන් මේ
කතානායකතුම මම අහන්න එකයි.
ඔව් නෑ
මම මේ ප්‍රශ්න අහනකම් ඉන්නද?
ඔව්.
මගේ ප්‍රශ්න අහනකම් දෙන්න.
ඔව්.
ප්‍රශ්න අහන්න නොදී මොකද්ද ඔයා කරන්නේ මේ? ගරු කතා එතුමා කලබල වෙන එක පුළුවන් නුවර හයිවේ එක ගැන අහනකොට ඔබතුමා කලබල වෙන්න. ආ සයිටම් එක ගැන අහනකොට කලබල වෙන්න. හරිද මේ මාර්ග ඉදිකිරීම පිළිබඳ දෙන කොන්ත්‍රාත් ගැනකොට අහන්න කලබල වෙන්න. ඔයාගේ දෝනියන්ද ගැන අහනකොට කලබල වෙන්න.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීන්දුවක් අරනවා කියලා ගරු ඇමෙතුමා සඳහන් කළා.
ඒක ලෝක සෑම රටකම බැඳීන්න දෙයක්. ඒකෙන්ද විවාදයක් වුණනම් එතුමා දෙන්නම් කිවන එක මිතුමා. ඔව් ඒකෙන්ද අපි එතෙන්ද යමු. දැන් මේ ගැන මීට වඩා විවාද කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ අපි. අනි ඔව් 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 ඔබතුමා මේ ගැන දැනුවත් කළෙත් නැහැ. මම අවස්ථාව දුන්නේ නැහැ. මෙතනින් නවත්තමු කොම්බල් මැත්තම. හොඳයි.